දේවාලයේ ගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වය ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකං සන්තං ඒකං සන්නිකං යදිදං සබ්බ සංඛාර සමතු සබ්බෝපදී පටින් සග්ගෝ පන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදී නැතහැර දැමීම, පන්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගේ, නැමැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 30 වන දේශනයයි මේ. ප්‍රායෝගික හා සාපේක්ෂ මූලධර්ම මත සකස් වුණු අනුපුබ්බ ප්‍රතිපදාවකින්, ක්‍රමානුකූල වැඩපිළිවෙලකින්, මාත් සේනාවක් වැනි විතර්කයන්ගේ ග්‍රහණයෙන් සිත මුදා ගන්නා හැටි මීට කලින් පවත්වන්නට යෙදුණු දේශනාවේදී සාකච්ඡා කළා. කණ්ණාමාන දිට්ඨි ක්‍රමක්‍රමයෙන් තුනී කරගනිමින් නිප්පංච තත්වයට පත්වන රහතන් වහන්සේගේ අරහත්ඵල සමාධිය අවිතක්ක සමාධිය යනුවෙන් හැඳින්වෙන්නේ මක් නිසාද යන්න තේරුම් ගැනීමට අපි උත්සාහ කළා. මේ අවිතක්ක සමාධිය නියම ආර්ය තෘෂ්ණීන් භාවයයි. අර සමත භාවනාවේදී විතක්ක විචාර තාවකාලිකව සංසිඳීම වැනි දෙයක් නොවේ. ඊට වඩා ගැඹුරින් පිනිවිද යන නිබ්බේධිකා ප්‍රඥාවෙන්ම මාර්සේනාව ලත් තැන ලොප් කර නිහඬ කරලීමයි. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය ආශ්‍රයෙන් පපංච සංඥා සංඛා නිරෝධයට ක්‍රමයෙන් නැඹුරු වන ප්‍රතිපදාව එදා අපි කෙටියෙන් ඉදිරිපත් කළා. සේවනය කළ යුතු, ඇසුරු කළ යුතු සොම්නසක්, දොම්නසක් සහ උපේක්ෂාවකුත්, සේවනය නොකළ යුතු සොම්නසක්, දොම්නසක් සහ උපේක්ෂාවකුත් ඒ සූත්‍රයෙන් ප්‍රකාශ කෙරුණා. මේ දෙවදෑරුම් සොම්නස, දොම්නස සහ උපේක්ෂාව ගැන පැහැදිලි විස්තරයක් අපට ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රයෙන්. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සත්වෙන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග 36ක් චත්තිංස සත්තපදා නමින් හඳුන්වා දෙමින් විස්තර කරනවා. චත්තිංස සත්තපදා සත්වෙන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග අඩිපාරවල් මේ 36 හඳුන්වලා තියෙන්නේ මේ විදිහට. ච ගේහසිතානි සෝමනස්සානි, ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි, ච ගේහසිතානි දෝමනස්සානි, ච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි, ච ගේහසිතා උපේක්ඛා, ච නෙක්ඛම්මසිතා උපේක්ඛා. ඒ කියන්නේ ගේහසිත ගෘහය ආශ්‍රිත වූ සොම්නස් 6යි, නෙක්ඛම්මය පිළිබඳ වූ සොම්නස් 6යි. ඒ වගේම ගේහසිත දොම්නස් 6යි, නෙක්ඛම්මසිත දොම්නස් 6යි. ගේහසිත උපේක්ඛා 6යි, නෙක්ඛම්මසිත උපේක්ඛා 6යි. මේ 6 වශයෙන් දක්වලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඉන්ද්‍රියාරම්මන 6. දැන් මේ ගේහසිත සෝමනස් 6 හඳුනා ගැනීමට අපි එයින් එකක් අර මුලින් කියවුණ ඇස පිළිබඳ කාරණේ ඒ සූත්‍රය අනුව තේරුම් ගන්න බලමු. එක විස්තර කරලා තියෙන්නේ මෙහිමයි. චක්ඛු විඤ්ඤාණං රූපාණං ဣද්ධානං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකානිච පටිසංයුත්තාණං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේ වා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතෝ උප්පජ්ජති සෝමනස්සං යං හේව රූපං සෝමනස්සං ඉදං මුච්චිත ගේහසිකං සෝමනස්. ඒ කියන්නේ ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ, මනරම් වූ, ලෝකාමිසේ හා සම්බන්ධ වූ ඇසින් දැකිය හැකි රූපයන්ගේ දකින්නට ලැබීම ලාභයක් හැටියට සලකන්නට හෝ පෙර දකින්නට ලැබී දැන් නැති වී ගිය ඉක්ම ගිය වෙනස් වී ගිය එමඳු රූපයක් සිහි කරන්න හුට හෝ ඇතිවන්නා වූ සොම්නස. යම් එබඳු සොම්නසක් වේද එයට ගේහසිත සෝමනසයයි කියනවා. ඊළඟට නෙක්ඛම්මසිත සෝමනසය හඳුනලා තියෙන්නේ මෙහෙමයි. රූපාණං චේව අනිච්ඡතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපායේ තරහි ච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති එවමේවං යථාභූතං සම්මප්පඤ්ඤාය පසෙතෝ උප්පජ්ජති සෝමනස්ස. යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං සෝමනස්ස. මේ නෙක්ඛම්මසිත සෝමනස්සය විදර්ශනාව ආශ්‍රයෙන් තෝරලාදී. ඒ කියන්නේ රූපයන්ගේම අනිත්‍යතාව විපරිණාම විරාග නිරෝධ ස්වභාවය දැනගෙන තේරුම් අරගෙන පෙර වූ රූපත් දැන් මේ රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයි කියලා මෙසේ යථාභූත වශයෙන් තත්ත්ව පරිද්ද සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න හොට ඇතිවන සොම්නස විදර්ශනාවෙන් ලැබෙන එක්තරා සොම්නසක්. අන්න එබඳු සොම්නසට නෙක්ඛම්මසිත සෝමනසයයි කියනවා. ඊළඟට ගීහසිත දෝමනසය හඳුනලා තියෙන්නේ මෙහෙම. චක්ඛුඤ්ඤාණ රූපාණං ဣට්ඨාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකානිස පටිසංයුත්තාණං අප්පටිලාභං මා අප්පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේව අප්පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතෝ උප්පජ්ජති දෝමනස්ස. යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති කීහසිතං දෝමනස්ස. එතන වෙනස තියෙන්නේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ලෝකාමිසය හා සම්බන්ධ වූ ඇසින් දැකිය යුතු යම් කිසි රූපයක් දකින්නට නොලැබීමක් හැටියට සලකන්න හුට ඒ වගේම අතීතයේදී එසේ දකින්නට නොලැබුණු අවස්ථාවක් ගැන සිහිපත් කරන්න හුට ඇතිවන දොම්නස. අතීතයේ මෙහෙම එකක් මට දකින්න ලැබුණේ නැහැ නේද කියලා අන්නේ විදි දොම්නස. ඒක ගේහසිත දොම්නස. ඊළඟට නෙක්ඛම්මසිත දොම්නසය තේරුම් කරන්නේ මෙහෙම. ඒකත් අර විදර්ශනාමය වශයෙන් රූපාණං චේව අනිච්ඡතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව ඒතරහි ච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤා දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිසං උපට්ඨාපේති කුදාසු නාම අහං තදායතනං උපසම්පජ්ජ විහරිසාමි යදර්යායතරහි ආයතනං උපසම්පජ්ජ විහරಂತಿ ඉති ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතු පිහාපච්චය දෝමනස්සං යම් ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. ඒක ටිකක් විස්තර කළ යුතු දෙයක්. ඒක දිගට තියෙනවා. දිග කොටසක් එතන කියවෙනවා. අර විදර්ශනා වශයෙන් බලනකොට ඒකයි මෙතන ඒ කියන්නේ රූපයන්ගේම අනිත්‍යතාව තේරුම් අරගෙන අනිත්‍යතාව පමණක් නොවේ විපරිණාම විරාග නිරෝධං ඒවායි වෙනස් වෙන ස්වභාවය විරාග නිරෝධ ස්වභාවය ඒක දැකලා ඒක තේරුම් අරගෙන පෙරතිබූ රූපත් දැන් තිබෙන ඒවාත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයි කියලා පිහා කියලා කියන්නේ ආශාව බලාපොරොත්තු. ආශාවක් බලාපොරොත්තුවක් තබා ගැනීම අනුත්තර විමෝක්ෂයන් පිළිබඳව ආශාවක් තබා ගන්නවා. කොහොමද ඒ ආශාව තබා ගන්නේ? කුදාසු නාම අහං තදායතනං උපසම්පජ්ජ විහෙරිසා යදරියායතරිය ආයතනං උපසම්පජ්ජ විහෙරිසා. ආර්යයන් වහන්සේලා දැන් යම් ආයතනයකට එළඹ වාසය කරද්ද අවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නේ දැයි මෙසේ අනුත්තර විමුක්ඛයන් පිළිබඳව බලාපොරොත්තුවක් ආශාවක් තබන්නහුට ඒ ආශාව නිසා ඒ බලාපොරොත්තුව නිසා ධම්මසක් ඇතිවෙයි. මට ඒක තාම ලැබුණේ නැහැ නේද කියලා. අන්න ඒ බඳු ඒ ධම්මසට නෙක්ඛම්මසිත දෝමනසය කියලා කියනවා. දැන් මෙතන විස්තර කළ යුතු වචන දෙක තුනක් තියෙනවා. මෙතන අනුත්තරයේසු විමුක්ඛේසු කියන්නේ අර අනිත්‍ය අපනිත්‍ය ශුන්‍යත කියන ඒ විමුක්ඛ තුනයි. නිවන ගැන කතා කරනකොට අපි ඒව ගැන විස්තර සහිතව ප්‍රකාශ කළා තියෙනවා. ඊළඟට ඒ වගේම ආයතනය කියලා මෙතන කියවෙන්නේ උදාන පාළියෙන් අපි අර නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර විවරණ කරන අවස්ථාවේදී ඒ ඉදිරිපත් වෙන වැදගත් සූත්‍රයක තිබුණා අත්‍යභික්කවේ තදායතනං යත්ථ නේව පටවින ආපෝ ආදි වශයෙන්. අන්නේ අත්‍යභික්කවේ තදායතනං කියාපු ඒ ආයතනය මොකක්ද? අපි ඒක තේරුම් කළේ සලායතන නිරෝධ සත්‍ය භව නිරෝධ සත්‍ය හැටියට. සලායතනන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත් තත්ත්වය ඒ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයෙන් කියවෙන්නේ. අන්න ඒකයි මෙතන ආයතන නාමයෙන් දක්වලා තියෙන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන්නේ මොන ආයතනයටද? ඇස් කන්න ආසාදී ආයතනයන් නොවේ මෙතන කියන්නේ. සලායතන නිරෝධ තත්ත්වයමයි. ඒකම ආයතන නාමයෙන් හඳුන්වලා තියෙනවා බඳුවේ නිබ්බාන පටිසංයුත්ත සූත්‍රවල. උදාන පාළියේ ඒ සූත්‍රයමත් සඳහන් වෙලා තියෙනවා. අපට හමු වුණා අපතිත්තං අපවත්තං අනාරම්මණං කියන පදික. අපි ඒක විග්‍රහ කළේ අර විමුක්ක තුන ආශ්‍රයෙන්. ප්‍රතිෂ්ඨාවක් නැති, පැවැත්මක් නැති, අරමුණක් නැති කියලා කිව්වේ ඔය විමුක්ෂ තුනම. අනිමිත්ත අපනිත ශුන්‍යත කියන විමුක්ෂ තුන. ඒ වගේම දැන් මෙතන අමුතුවෙන් විස්තර කරන්න පුළුවන් අර පිහා කියන වචන. ස්පෘහා. පිහා කියලා කියන්නේ ආශාව, බලාපොරොත්තු. අපි කලින් සඳහන් කළා නිවන ගැන කියනකොට තණ්හාව, ආශාව කියන වචන ගැන ඒවා යෙදීම කියන්නේ මැලි වෙන්න ඕනේ නැහැ. මැලිවීම අවශ්‍ය නැහැ. එමගුවේ ආශාව නිසා දොම්නසක් ඇති වෙන බවත් ඇත්ත. නමුත් ඒක අර ගේහසිත දොම්නසයට වඩා උස. ඒක ඊට වඩා හොඳයි. නිවන පිළිබඳව ඇති කරගත්ත දොම්නස. ඒකයි මෙතන මේ ඒකට තැනක් දීලා තියෙන්නේ. නික්කම්ම සිත දොම්නස. හොඳයි දැන් එතකොට කියවුණා ගේහසිත සෝමනසය කියවුණා. නික්කම්මසිත සෝමනස්සය කියවුණා. ගේහසිත දෝමනස්සය කියවුණා. නික්කම්මසිත දෝමනස්සය කියවුණා. ඊළඟට ගේහසිත උපේක්ෂාව තේරුම් කරලා තියෙන්නේ මෙහෙම. චක්ඛුනාරූපං දිස්වා උපජ්ජති උපේක්ඛා බාලස මූලස පුදුජනස අනෝදිජනස අවිපාකජනස අනාදීනව දස්සාවිනෝ අසුතවත පුදුජනස උපජ්ජති උපේක්ඛා යායව රූපා උපේක්ඛා රූපං සානාතිවත්තති තස්මසා උපේක්ඛා ගේහසිතාති බුද්ධි. අසින් රූපයක් දැකලා බාල වූ මුලා වූ ප්‍රසජ්ජනයාට අනෝදිජිනස්ස කියලා කියන්නේ කෙලෙස් සීමාවල් නොදිනු. අවිපාක ජිනස්ස කියන්නේ කර්මයේ විපාක පක්ෂයෙන් දැනුගත්. අනාදීනව දස්සාවිනෝ කියන්නේ පංචකාමාදීහි ආදීනව නොදක්නා වූ. අශ්විතවත් ප්‍රසජ්ජනයාට උපේක්ෂාවක් ඇතිවෙනවා අහින් රූපයක් දැකලා. යා එව රූප උපේක්ඛා රූපං සා නාතිවත්තති. ඉබඳු ඒ උපේක්ෂාව රූපේ ඉක්මවා යන්නේ නැහැ. රූපේ ඉක්මවා පවතින්නේ නැහැ. මේ රූපේ ඉක්මවා පවතින්නේ නැහැ කියලා කියන්නේ රූපේ ජය ගන්න බෑ ඉබඳු උපේක්ෂාවට. ඒක අඥාන උපේක්ෂාව. ඒක අර බිත්තියක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා වගේ ඕයි නැවතිලා තියෙනවා. රූපේ ජය ගැනීමක් එකෙන් කෙරෙන්නේ නැහැ. අන්නේ රූපේ ඉක්මවා පැවතීමට සමත් නොවන නිසා එබඳු වී අඥාන උපේක්ෂාව ගේසිත උපේක්ෂාව හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟට නෙක්ඛම්සිත උපේක්ෂාව හඳුන්වන්නේ මෙහෙම. ඒකත් අර කලින් කියාපු සම්මර්ෂණ ක්‍රමයමයි. එකම පාඨය දිගටම සඳහන් වෙන්නේ රූපාණං තේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාගිනෝධං පුබ්බේ චේව රූපාය තරිච්ච සබ්බේ තී රූපා අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මාති එවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උපජ්ජති උපේක්ඛා යායව රූප උපේක්ඛා රූපං සා අතිවත්තති තස්මා සා උපේක්ඛා නික්කම සිතාති වෙච්චි. අර කියාපු සම්මර්ෂණයමයි. මෙතන වෙනසෙට තියෙන්නේ ආකල්පයේ වෙනසයි. ඒ අවස්ථානුකූලව සොම්නසකුත් අර කියාපු සම්මර්ෂණයෙන්ම ලබා ගත්තා. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැන ගැනීම. ඒ වගේම දුම්නසකුත් ලබා ගන්න ඉඩ තියෙනවා. එතන මෙතන කියවෙන උපේක්ෂාවත් ඇති කරගන්න පුළුවන් රූපයන්ගේම අනිත්‍යතාව තේරුම් ගැනීම. ඒ වායි විපරිණාම විරාග නිරෝධ ස්වභාවය තේරුම් අරගෙන යථා භූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහුට ඇති වෙනවා එක්තරා උපේක්ෂා. අන්න එතන කියනවා ඡායව රූප උපේක්ෂා රූපං සා අතිවස්සති. අඥාන උපේක්ෂාව වගේ නෙවෙයි. රූපේ ඉක්මවා පවතින. රූපේ ජයගන්න පුළුවන් ඊ උපේක්ෂා. අන්න ඒක නිසා ඒකට නෙක්ඛම්සිත උපේක්ෂාව කියලා කියනවා. දැන් එතකොට අපි ඇසට අරමුණු වන රූප පිළිබඳවයි නිදර්ශන වශයෙන් දැක්කේ. මේ විදිහටම තමයි 36ම. අර ඉන්ද්‍රිය ආරම්භන 36ම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ 36 බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සත්වයන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග නම්. මේ මාර්ග 36 ඔස්සේ කෙනෙකුන් අනුක්‍රමයෙන් නිවනට යොමු කරන ක්‍රමය ඊට උපකාර කරගන්නා සිද්ධාන්තය බුදුරජාණන් වහන්සේ මේ සලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ කෙටි පාඨයක. තත්ත්‍රිදං නිස්සාය ඉදං පජහත. එහිලා මේ ඇසුරු කරගෙන මේ හැරදම. ඉදං නිස්සාය මේ ඇසුරු කරගෙන ඉදං පජහත් මේ හැරදමු. මේ ඇසුරු කරගෙන මේ හැරදමු. අර ඉමස්මින් සති ඉදං හෝති ආදී වශයෙන් පටිච්ච සම්පාද ධර්මය ගැන කිව්වා වගේ ඒකට ටිකක් නෑ සමිතිකමක් පෙන්නුම් කරනවා මෙතන. මේ ඇසුරු කරගෙන මේ හැරදමු. සිද්ධාන්ත ස්වභාවයක් මෙතන තියෙනවා. මූල ධර්මයක් වගේ. ඒකත් පටිච්ච සම්පාද ධර්මයේම ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවට ලං කරගත්තහම ඒක එකක් උපකාර කරගෙන වෙන එකක් අතහරින. උත්තරා විදිහක නොයල්මකින් යුතු ප්‍රතිපදාවක් එතන යන්නේ. ඉදං නිසා ඉදං පදහත්. ඒ සිද්ධාන්තය අනුව බුදුරජාණන් වහන්සේ ඊළඟට දක්වනවා අවස්ථා හතරකින් අර කියාපු සිතිවිල් මාර්ග 36 ඔස්සේ කෙනෙකුන් නිවන කරා ගෙන යන ආකාරය. මහා පුදුම විදියකට එතන දක්වන්නේ. පළවෙනි අවස්ථාව අපි මේ කාලේ භාවිතාවන අලුත් වචනයකින් කියනවා නම් පළමුවෙනි අදියර ඒ නිර්වාණගාමි අනුපූර්ව ප්‍රතිපදාවේ පළමුවෙනි අදියර හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේකයි. නික්කම්මසිත සෝමනස්සහය උපකාර කරගෙන ගේහසිත සෝමනස්සහය අතහරිනු ඉක්මවා යනු. තත්‍ර භික්කවේ යാനി නෙක්ඛම්මසිතානි සෝමනස්සානි තානි නිසාය තානි ආගම්ම ච ගේහසිතානි නේ සෝමනස්සානි තානි පජහත තානි සමතික්කමුත ඒව මේතේ සංපහානං හෝති ඒව මේතේ සංසමතික්කමු. ඒ කියන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සහය අර ඉන්ද්‍රිය හය අනුවයි හයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ හය උපකාර කරගෙන ගේහසිත සෝමනස්සහය පළවහරින ඒව ඉවත් කරගන්න ඒව ඉක්මවන. ඊළඟට ඒ විදිහටම නික්කම්මසිත දෝමනසහය පිහිට කරගෙන ගේහසිත දෝමනසහය පුළු කරනවා ඉවත් කරනවා ඒවා ඉක්මවන. ඊළඟට නික්කම්මසිත උපේක්ෂාහය උපකාර කරගෙන ගේහසිත උපේක්ෂාහය ඉවත් කරනවා. ඔන්න පළවෙනි අදියර. පළවෙනි අදියර ඉවර වෙනකොට මොකක්ද ඉතිරි වෙන්නේ? ගේහසිත ඒවා ඔක්කොම ඉවරයි. නික්ඛම්මසිත සෝමනස්සහයයි නික්ඛම්මසිත දෝමනස්සහයයි නික්ඛම්මසිත උපේක්ඛහයයි පමණයි තියෙන්නේ. ඒ පළවෙනි අවස්ථාව අවසන් වෙනවා. ඊළඟට කියවෙනවා දෙවෙනි අධ්‍යයනයේදී අරිටත් වඩා සියුම් කිරීමක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් ඉතිරි වෙලා තියෙන නික්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන ඒවායි. ඒව අතරිනුත් ඊළඟට ප්‍රකාශ කරනවා යാനി වික්‍රේ චෙන් එක්කම්සිතානි සෝමනස්සානි තානි නිස්සය තානිය ගම්ම චෙන් එක්කම්සිතානි දෝමනස්සානි තානි පජහත. ඒ කියන්නේ නික්කම්සිත සෝමනසහය උපකාර කරගෙන නික්කම්සිත දෝමනසහය දුරලන ඉක්මවන. ඊළඟට නික්කම්සිත උපේක්ෂා පිහිට කරගෙන නික්කම්සිත සෝමනස්සයත් ඉවත් කරන. මේන අපට පෙනෙන්නේ නික්ඛම්මසිත වශයෙන් බලනකොට ඒ තුනම එක මට්ටමක තබන්න පුළුවන්. නික්ඛම්මසිත සෝමනස්සයත් දෝමනස්සයත් උපේක්ෂාවත් ලබාගත්තේ එකම විදිහේ සම්මර්ෂණ මාර්ගයකින්. නමුත් ආකල්ප වශයෙන් බලනකොට දෝමනස්සයට වඩා ප්‍රණීතයි වඩා සියුම් සෝමනස්සය. සෝමනස්සයට වඩා ප්‍රණීතයි සියුම් උපේක්ෂාව. ප්‍රඥාවට ළඟ නිසා අන්නේක නිසා දෙවෙනි අධ්‍යයනයේදී කරන්නේ අර නික්ඛම්මසිත ඒව අතරිනුත් වඩාත් සියුම් කරනවා. ක්‍රමක්‍රමයෙන් සියුම් කිරීමක් මෙතෙන් කිරීම. ඔන්නේ ළඟට දෙවෙනි අධ්‍යයනයේ අවසාන වෙනකොට ඉතිරි වෙන්නේ මොකක්ද? නික්ඛම්මසිත උපේක්ෂාහය විතර. එතෙන්දී ඉතිරි වෙන්නේ නික්ඛම්මසිත උපේක්ෂාව විතර. සෝමනස්සයෙන් දෝමනස්සය පළවා හැරියා උපේක්ෂාවෙන් සෝමනස්සය පළවාහි. එතකොට ඉතිරි වෙන්නේ උපේක්ෂාව විතර. ඊළඟට තුන්වෙනි අධ්‍යයන. තුන්වෙනි අධ්‍යයනයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අර උපේක්ෂාවේ ප්‍රභේද දෙක. උපේක්ෂාවේ ප්‍රභේද දෙක. අතිවික්‍රේ උපේක්ඛා නානත්තා නානත්තසිත. අතිවික්‍රේ උපේක්ඛා ඒකත්තා ඒකත්තසිත. නාන අරමුණු ගත්තු ඒ කියන්නේ විවිධ අරමුණු ගත්තු විවිධත්ව ස්වરૂපයක් ඇති උපේක්ෂාවකුත් තියෙනවා. එකම අරමුණගත් ඒකත්ව ස්වરૂපයේ උපේක්ෂාවකුත් තියෙනවා. මොකක්ද මේ නානත් උපේක්ෂාව? ඒක පෙන්නුම් කරන්නේ අර බාහිර ඉන්ද්‍රිය පහ පිළිබඳ උපේක්ෂාව. ඇස කන නාසය දිව කය කියන බාහිර ඉන්ද්‍රිය පිළිබඳව ඇති කරගත්ත උපේක්ෂාව. නානා ආරම්භන අනුව ඒ අවස්ථා අනුව ඇති කරගන්නා උපේක්ෂාව. ඊළඟට ඒකත් සිත උපේක්ෂාව තේරුම් කරන්නේ අරූප ධානාශ්‍රය. ඒ කියන්නේ ආකාසානං ඡායතන නිශ්චිතා උපේක්ඛා, විඥානං ඡායතන නිශ්චිතා උපේක්ඛා, ආකින්චඤ්ඤායතන නිශ්චිතා උපේක්ඛා, නීව සංඥානාසඤ්ඤායතන නිශ්චිතා උපේක්ඛා කියන තනිකර සිත පිළිබඳ වූ සියුම් උපේක්ෂා තත්වයට ඒකත් සිත උපේක්ෂාව කියලා කියනවා. උන දැන් මේ දෙක අතරින් නානත් සිත උපේක්ෂාවත් ඒකත් සිත උපේක්ෂාවත් කියන ප්‍රභේද දෙක අතුරින් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නුම් කරනවා මේ ඒකත් සිත උපේක්ෂාව පිහිට කරගෙන නානත් සිත උපේක්ෂාව පළවාරි නැහැටි. උපේක්ෂා වශයෙන් බලනකොට දෙකම හොඳයි. නමුත් නානත් සිත උපේක්ෂාව පහළ පන්තියේ ඒක ඕලාරිකයි. ඒකත් සිත උපේක්ෂාව ඊට වඩා ප්‍රණීතයි. සියුම්. ඒක නිසා අර නානත් සිත උපේක්ෂාව ඒකත් සිත උපේක්ෂාව මගින් ඉවත් කරනවා. ඉක්මවනවා. ඔන්න තුන්වෙනි අධ්‍යයනයත් අවසානයි. හතරවෙනි අධ්‍යයනයේදී ඉතිරි වන්නේ ඒකත් සිත උපේක්ෂාව විතරයි. අර ආකාසානංචායතන ආදී ප්‍රණීත ධ්‍යාන tattven ලබාගත්තු උපේක්ෂාව තියෙනවා. මෙතෙන්දිත් එක්තරා දෙයක් කරනවා. මොකක්ද? එතන තමයි ගැඹුරුම කොටස. අතම් මේතම් භික්ඛවේ නිස්සාය අතම් මේතම් ආගම්ම යායන් උපේක්ඛායකත්තායකත සිතා තං පජහත තං සමතික්කමත. ඒව මේ තිස්සා පහණං හොති. ඒව මේ තිස්සා සමතික්කම හොති. මහණින් අතම්මයතාව පිහිට කරගෙන අතම්මයතාව ඇසුරු කරගෙන අර ඒකත් සිත උපේක්ෂාව අතහරුව ඉක්මවව. මෙන්න මේ විදිහටයි ඒකත් සිත උපේක්ෂාව අතහැරීම ඉක්මවීම. මේ අතම්මයතාව කියන එක අපි කලින් දේශනාවලදී සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා. ඒක ධර්මයේ එක්තරා සැඟවුණු වචනයක්. අතම්මයතාව. ඒක විග්‍රහ වශයෙන් බලනකොට අර අතම්මිතා ආදී වශයෙන් කියන්නේ එයින් මහටගත් කියන එක. අපි අර රන්මේ රිදීමේ ආදී වචනාශයෙන් තේරුම් කළා. එයින් මහටගත්. යමක් එයින් මහටගත් තත්ත්වයේ වගේ වෙන්නේ කොහොමද? දැන් ලබාගත්තු යම්කිසි තත්ත්වයක්. අපි හිතමු ආකාසානංචායතන වගේ තත්ත්වයක් කෙනෙක් ලබාගත්තා කියලා. දැන් මේ ධානලාභිය කල්පනා කළොත් යේසුස් වහන් අස්මි. මේ තත්ත්වය තමයි මම. මේ මම වෙමි කියලා එහෙම හඳුනගත්තොත් අන්නේ තැන තියෙන්නේ තම්මේතා. ඒක උපාදාන වශයෙන් අල්ලා ගැනීම. වෙන විදිහකින් කියනවා නම් මඤ්ඤණාව. මඤ්ඤණාව වශයෙන් අල්ලා ගැනීම. අන්නේ නිසා එමුදු මේ ඒකත් සිත උපේක්ෂාව පවා අල්ලගන්නේ නැහැ. කුමක් පිළිට කරගෙනද? අර තම්මේතා කියන මූල ධර්මය පිළිට කරගෙන. තම්මේතා කියලා කියන්නේ උපාදාන වශයෙන් එහෙමත් නැත්නම් යම් දෙයක් පිළිබඳව අසීමාණයක් ඇති කර ගැනීම. මේ මම මෙමි කියලා ගැනීමෙන් යල්ලා ගැනීම. අතම්මේතා කියලා කියන්නේ එසේ යල්ලා නොගැනීම. එල්බ නොගැනීම. එය සාමාන්‍ය ඇතිව නැති වෙන දෙයක් හැටියට සැලකීම. මේ අතම්මේතා සිද්ධාන්තය මුල් කරගෙන අර ඒකත් සිත උපේක්ෂාව පවයිකම වන ආකාරය හොඳට පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේම සත්පුරිස සූත්‍රය. ඊටම පැහැදිලි පාඨයක් සඳහන් වෙනවා. සප්පුරිසෝච කෝ භික්ඛවේ ඉති පටිසංචිත්ති. නීව සංඥානා සංඥාතන සමාපත්තියාපි කෝ අතම්මේතා වුත්තා භගවතා. යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතාති. සෝ අතම්මේතං ඒව අන්තරං කරිත්වා. තය නීව සංඥානා සංඥාතන සමාපත්තියා නේවාත්තානුක්ඛංසේති න පරං මම්භේති. අයන්ති භික්ඛවේ සප්පුරිස ධම්මෝ. ඒ සප්පුරිස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සත්පුරුෂයෙකුගේ ලක්ෂණ. සත්පුරුෂය කියලා මෙතන යදලා තියෙන්නේ ආර්ය බුද්ධලයා පිළිබඳව. ඒ ආර්ය බුද්ධලයා අර සාමාන්‍ය ධ්‍යානලාභියා බලන විදිහට නොවේ තමන්ගේ ධ්‍යාන තත්ත්වයේ දෙස බලන.
අමුත දෘෂ්ටි කෝණයට.
අන්නේ සත්පුරුෂයාගේ දෘෂ්ටි කෝණයයි මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට සත්පුරුෂය තෙමේ නුවණින් සලකා බලයි, කල්පනා කරයි. වෙන එකක් තබා නේව සංඥා නා සංඥාචන කියන ඒ උසස් තත්ත්වය පිළිබඳව, ඒ සමාපත්තිය පිළිබඳව පවා අතම්මයතාව භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. නොයල් එහෙම නැත්නම් අල්ලා නොගැනීම අතම්මයතාව කොයි වචන වලින්ද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඨය අපි කලින් ප්‍රකාශ කරලා තියෙනවා. යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් දෙකින් මඤ්ඤණාවක් ඇති කර ගනිද්ද, මඤ්ඤණාවන් කියලා කියන්නේ මමත්වයේ අනුගිය හැඟීම්. යම් යම් දෙයක් පිළිබඳව මමත්වයේ අනුගිය හැඟීම් ඇති කර ගන්නවද, එසේ ඇති කර ගැනීම නිසාම ඒක වෙනස් වෙන ස්වභාවයකට පත් වෙනවා. ඒක දෙයක් වෙනවා. දෙයක් වුන නිසාම ඒක අන් දෙයක් වෙනවා. අන්නේ ධර්මතාව. ඒක සිහිපත් කර ගන්නවා අර සත්පුරුෂ පුද්ගලයා. එහෙම තේරුම් ගැනීම නිසාම ඒ සමාපatti தත්ත්වය නිසා අත්ුක්කංශන පරමම්බන වශයෙන් තමා වූවා දැක්වීම, අනුන් හෙලා දැකීම වශයෙන් මට විතරයි මේක තියෙන්නේ, අනිත් අයට මෙහෙම සමාපත්තියක් නැහැ කියලා ඒ විදිහට මඤ්ඤණා ඇති කරගන්නේ නැහැ. අන්න ඒකයි සත්පුරුෂ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට ඒනොත් අපට හෙළි වෙනවා මේ අතම්මයතාව නිවනට එළඹෙන මාර්ගයයි. ක්‍රමක්‍රමයෙන් අර විදියට ඕලාරික தත්වයෙන් සියුම් தත්වයට පමුණුවා අර සත්‍යයෙන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග බුදුරජාන් වහන්සේ අවසානයේ අතම්මයතාවෙන් කුළු ගන්නවා. අතම්මයතාව ඔස්සේ නිවන ලං කරගන්න අනුපාදාන தත්වෙට, අනුපාදා පරිනිබ්බාණයට ලං කරගන්න. මේ සූත්‍රයේ ආශයෙන්ම අපට පේනවා බුදුරජාන් වහන්සේ පත්‍රය ඉදන් නිසා ඉදන් පජාත කියලා ඉදිරිපත් කළ සිද්ධාන්තය තුළ තිබෙනවා එක්තරා විදියක මෙනෙහි කිරීම නොමෙනෙහි කිරීමත් කියන ද්වේතාව. ඒ කියන්නේ වඩ වඩා සියුම් දේවල් මෙනෙහි කිරීමෙන් ඕලාරික දේවල් නොමෙනෙහි කිරීමට සැලැස්වීමේ ක්‍රමය මෙතන තියෙනවා. ඒ ප්‍රතිපදාව එතකොට මෙනෙහි කිරීමක් මෙතන වැදගත්, නොමෙනෙහි කිරීමක් වැදගත්. යමක් නොමෙනෙහි කිරීමට අවශ්‍ය වුණාම තව දෙයක් මෙනෙහි කරනවා. ඒ ඕලාරික දේ නොමෙනෙහි කිරීමට ඊට වඩා සියුම් දෙයක් මෙනෙහි කරනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඉතත් වඩා සියුම් දෙයක් මෙනෙහි කරලා අරකට පන්නලා අරින මහ පුදුම අන්දමේ ධර්මතාවක් එතන තියෙනවා. දැන් මේ වතුලින් අපිට හෙළි වෙන්නේ අර කලින් අප සඳහන් කළ වචන දෙක. ප්‍රායෝගික සාපේක්ෂ. මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාවම තේරුම් ගැනීමට උපකාර වන වචන දෙක. ප්‍රායෝගික කියලා කියන්නේ යම් කිසි ප්‍රයෝජනයක් සලකා ගැනීම කියන අර්ථය. අදහස. සාපේක්ෂ කියලා කියන්නේ තවත් එකක් හා සම්බන්ධ ඒකාන්ත වටිනාකමක් නැති කියන අදහස. සාපේක්ෂ කියන වචනයෙන් දෙන්නේ. එතකොට හැම දෙයකටම ප්‍රායෝගික සාපේක්ෂ වටිනාකමක් අනුවයි මේ ප්‍රතිපදාවේ තැනක් ලැබෙන්නේ. නම් කිසි අර්ථයක් සලකාගෙන ඒ වගේ මේක තවත් එකකට සම්බන්ධ වෙලා තනි කරනෝ. තනි කරනම් මේක ඒකාන්තයි. කරපින්නාගෙන යන්න පුළුවන් ඒක. එහෙම එකක් නැහැ මෙතන. එතකොට මේ මෙනෙහි කිරීමත් නොමෙනෙහි කිරීමත් පිට කරගෙන වඩ වඩා සියුම් දේ නෝනාරික දේ පන්නාහරණ ධර්මතාව ඊටත් වඩා තේරුම් ගැනීමට පහසු වන්දනේ අපට ඉදිරිපත් කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ විතක්ක සංඨාන සූත්‍රයේ වඩුව බුදු උපමාව. මේ වඩුව අපට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතෙන් දිත් බුදුරජාන් වහන්සේ වඩුව බුදු උපමාවකින් දක්වන්නේ. මෙතන උපමාව හැටියට දක්වන්නේ සේතා භික්කවේ පළගණ්ඩෝවා පළගණ්ඩන්තේ වාසී වා සුකුමායානියා ඕලාරිකං ආණින් අබිනීහනී අබිනීහරී අබිනිවජ්ජී. එවමෙව කොහො භික්කවේ බික්කුණෝ යම් නිමිත්තං ආගම යම් නිමිත්තං මනහි කරෝතෝ උප්පජ්ජන්ති පාපකාමසලා ධම්මා චන්දුපසංහිතාති දෝසුපසංහිතාති මෝහුපසංහිතාති තේන භික්කවේ බික්කුණා තම්මා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මනහි කරතප්පං සුලිපකං. ඒ කියන්නේ මහණෙනි දක්ෂ වඩුවේ කෝ වඩුවත ඇසියේ කෝ සියුම් මැනියකින් රළු මැනියකට ගසන්නේ යම්සේද, යද දම්මන්නේ යම්සේද, ඉවත් කරන්නේ යම්සේද, එසේම යම් නිමිත්තක් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන විට යම් කිසි භික්ෂුවකට ඡන්දය දේශය මෝහය සම්බන්ධ වූ පාප කුසල විතර්ක උපදී නම් ඒ භික්ෂුවේ නිමිත්ත හැර ඒ අරමුණ හැර කුසල උපසන්න කුසලයා සම්බන්ධ අනෙක් නිමිත්තක් මෙනෙහි කළ යුත්තේ කියලා ඒ විදිහට දක්වනවා. එතකොට මෙතන මේ කියන උපමාව අනුව අපට පෙන්නනවා මෙතන තිබෙන්නේ දැන් ඔය දොරක් හේ මහ දෙනකොට වැරදිලා ඇණයක් ගැහුනහම ඒ ඇණ ඉවත් කරන්නේ ඊට වඩා සියුම්මණයකින් ගහලා අර සියුම්මණය තියාගන්න නෙවෙයි එතන අදහස ලොකු ඇණිය පන්නා දෙවීමටයි අර සියුම්මණය අතට ගන්න අන්න ඒ වගේ දැන් මෙතනත් මේ විතක්ක සම්ඨාන සූත්‍රයේ පෙන්නුම් කරනවා ඡන්ද දේශ මෝහ පිළිබඳ අකුසල විතක්ක බැහැර කිරීමට කුසලය හා සම්බන්ධ වූ විතක්කයක් උපකාර කරගන්න දැන් මෙතනින් පෙනෙන හැටියට එතකොට මේ ප්‍රායෝගික සාපේක්ෂ මූල ධර්මයේ මේ ඇනේ ගිලීමේ උපමාව අනුව තේරුම් ගන්න පුළුවන් වඩා පහසු මේ ඇනේ ගිලීම ඇන හිරවීමකට ඇන හිතීමකට ඉන්න නොතබන එක ඇන උගුල්වන්න ගියාම බොහෝ විට සිදුවන්නේ ඇන හිර වෙනවා ඇන හිටිනවා ඒ මොකද එකක් පන්නන්න ගත්තු ඇනේ එතන ගිහින් හිර වෙනවා මේක වෙන්නේ අර උපාදානය අන්නේ උපාදානෙ නැති එකමයි මේ බෞද්ධ ප්‍රතිපදාවේ මූලික ලක්ෂණ. ප්‍රතිත සමුප්පාද ධර්මයේ කායදින ප්‍රතිපදාවක් නිසායි මේක. අතම්මේතා කියන පදයෙන් පෙන්නුම් කරනවා අන්න අර එන හිරවීම, එන හිතීම් වලට ඉඩ නොතබන தත්ත්වය. අතම්මේත. එක්තරා විදිහක විරාගයකින් එහෙම නැත්නම් යම් කිසි කාර්යයක් ඉෂ්ට කර ගැනීම සඳහා පමණයි කියන අදහස. ඒ වගේම මේ කුසල අකුසල කියන පද දෙක පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලමු. කුසල කියන වචනේ තේරුම දක්ෂ කියන එක. කුසල කියලා කියන්නේ අදක්ෂ. මේ දක්ෂ බවත් අදක්ෂ බවත් එකිනෙකට සාපේක්ෂයි. දක්ෂ කියලා කියනකොට අදක්ෂ කියන වචනේ මතක් වෙනවා. අදක්ෂ කියනකොට දක්ෂ කියන වචනේ මතක් වෙනවා. ඒවා සාපේක්ෂ නිසාම ඒකකවත් ඒකාන්ත වටිනාකමක් නැහැ. කුසලෙහි පවා ඒකාන්ත වටිනාකමක් නැහැ. මේ කුසල් දේවල් අපි උපකාර කරගන්නේ අර අකුසල් තල්ලු කරලා දාන. ඒ වැඩි කරගත්තට පස්සේ අර අත්මේතාව. ඒවා පිළිමඳව තල්ලගන්නේ. උන් හොය නිසා තමයි අර එන හිතීම්, එන හිරවීම් ආදීකට ඉඩක් නැත්තේ. එපමණක් නෙවෙයි සලායතන විභංග සූත්‍රයේ පිළිබඳව මේ විග්‍රහයෙන් එහෙමත් අපට හෙළි වුණා. වෙන ආගම්වල නම් ද්වේෂතාව දෙකක් හැටියට පෙනෙන එක ජයගන්නේ ඒකත්වයේ. ඒකත්වයටපත් වුණාම ඔක්කොම හරි කියලා හිතාගන්න. මේ සංසාර ප්‍රශ්නය ගැන කතා කරනකොට නිතරම ද්වේෂතාව කියන වචනේ යෙදුණා. දෙකක් ඉදිරිපත් වෙන හැම කීම. මේ දෙක එකක් කරගෙන අල්ලා ගැනීම ඌ ඒකත්වයේ විසඳුම නොවේ. ඒ වෙනුවට තියෙන්නේ අතම්මයතාව. කිසිවක් කල්වාන ගැනීමේ ප්‍රතිපදාව. දැන් සංසාර ස්වභාවයෙන් ප්‍රකාශ කරනකොට සංසාරයට බැඳිලා සත්‍ය ගමන් කරන්නේ සමහර විට වචන දෙකක් ඒකට යොදනවා සංයෝජන කියන වචන යොදනවා. සංයෝජනය කියලා කියන්නේ හැකිල්ල. එහෙම නැත්නම් බන්ධනය. බඳින දෙකක් තියෙනවා. අර ගවයින් දෙන්නේ කියනදුවවල. ඒ වගේම උපාදාන කියන පදයක් නිතර එනවා. සංසාර විභාගයන් ප්‍රකාශ කරනකොට උපාදාන කියන්නේ අල්ලගෙන සිටීම. අල්ලගෙන සිටීමේදීත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා. අල්ලා ගන්න කෙනෙක් ඉන්නම අල්ලා ගන්න දෙයක් තියෙනවා. සංයෝජන කියනකොටත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා. ඔය ද්වේතාව. මෙන්න මේ ඔය ද්වේතාව මෙන්න මේ ද්වේතාව ඉක්මවීම පහසුවෙන් කළ හැකි දෙයක් නෝ. මේ සංසාරයේ ඉතාමත් සියුම්ම ප්‍රශ්නය එතන. ඒකත්වයේ ඊට විසඳුමක් නොවේ. මේ දෙකම එකයි කියලා ගැනීමම විසඳුමක් නොවේ. ඉතාමත් සියුම් මන්දම් කිනුයේ මේ ප්‍රශ්නය විසඳන්න සිද්ධ වෙයි. ඒකට දීපු පිළිතුර ඉතාමත් හොඳින් අපට හමු වෙනවා සංයුත්ත නිකායේ පළමුවෙනිම සූත්‍රයේ. ඒක සංයුත්ත නිකායේ මුලටම දාලා තියෙන්නේ මේ වැදගත්කම නිසා. ඕඝ ධර්ම සූත්‍රය. ෂණ්ඩ වතුරින් එතරවීම පිළිබඳ සූත්‍රය. දීනතාවේ කැවිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතන්නතම්මාරිස ඕඝං අතරින් නිදුකානේ ඔබ කොහොමද මේ සැඬ වතුරින් එතෙර වුනේ බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර අපපතිඨං කෝහං ආසෝ අනායුහං ඕඝං අතරින් නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතෙර වුනේ එවත්නි මම නවතින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව සැඬ වතුරින් නෙගුණෝ ඊළඟට මේ දේවතාවට එකපාරට මේක තේරුම් ගන්න බැරි වහනවා යථාගතං පනමාරිසප්පතිත්තං අනායුවන් ඕගමතරි හරියට කියනනම් කොහොමද නිදුකාණින් ඔබ එසේ නැවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව
ඒ සැඳ වතුර නැතරුණේ.
එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට යම් කිසි අදහසක් ගැනීමට උපකාර වන පාඨයක් දේශනා කරනවා. යදා සුහං ආවසෝ සම්තිට්ඨාමි තදාසු සංසීදා. යදා සුහං ආවසෝ ආයුහාමි තදාසු නිබ්බුයිහාමි. ඒවං කොහං ආවසෝ අපතිට්ඨං අනායුහං ගමතර.
එවැත්නි මම යම් විටක නැවතී සිටින්ද එවිට මම ගිලා බසිමි.
යම් විටක දඟලම්ද එහෙම නැත්නම් පමණට වඩා උත්සාහ කෙරෙන්ද කියන එකයි ආයුහාමි කියන වචනේ තේරුම. තේරුම් ගන්න පහසු වෙන අපි දඟලනවා කියලා ගත්තා.
යම් විටක දඟලම්ද එවිට ගසාගෙන යමි.
මෙන්න මේ කාරණය නිසායි මම ආර නොනවතිමින් නොදඟලමින් සැඬවතුරින් නැතුණා කියලා ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු. එතකොට අර දේවතාවයකට සතුට ප්‍රකාශ කිරීම වශයෙන් ගාථාවක් තියෙනවා.
චිරස්සං වතපස්සාමි බ්‍රාහ්මණං පරිබුතං අපපිට්ඨං අනායෝහං තින්නම් ලෝකේ විසක්තික.
නැවති සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව විසක්තිකානම් වූ මේ ලෝකේ ඇලෙන සුළු තණ්හාවෙන් නිතරව පිරිනිවියා වූ නිර්වාණය ලබා ගත්තා වූ බ්‍රාහ්මණයෙකු මම බොහෝ කාලයකට පසු දකින කියලා ඔය විදිහට දේවතාව ප්‍රකාශ කළා.
දැන් එතකොට මේ ඕඝතරණ සූත්‍රයෙන් අපට පේනවා මධ්‍යම ප්‍රතිපදාවේදී යම් යම් සියුම් ලක්ෂණ.
සඳ වතුරකට හරි දිය වැලකට හරි අවුනකේ රැඳී සිටින්න නැවතී සිටින උත්සාහ කළොත් ගිලා බහින.
ඒ මිදෙන්න කලබල වෙලා දඟලුවොත් ගහනවා.
මේ අන්ත දෙකටම නොවැටිලා සීරුවෙන් අනුක්‍රමයෙන් එක්තරා අනුපිළිවෙලක ප්‍රයත්නයකින් සඳ වතුරින් එකුඩ වෙන්න සිද්ධ වෙනවා. දක්ෂ පිහිනුම්කාරයෙක්වත්.
එතකොට මෙන්න මේක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී පව
ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පව ප්‍රකාශ කළේ ලෝකයේ තිබෙන අන්ත දෙක තමයි කාමසුඛල්ලිකානුයෝගය අත්ත කියලා මතාවන.
මේ අන්ත දෙක හරියට අර සැඳ වතුරට සාමාන්‍ය ලෝකයා දක්වන ආකල්ප දෙක වගේ.
කාමසුඛල්ලිකානුයෝග කියලා කියන්නේ කාමසුඛී ඇලී රැඳී සිටීම.
අත්ත කියලා මතානුයෝග කියන්නේ සිරුරට වද දෙමින් දඟලීම.
ඉක්මනට නිමුක්තිය ලබා ගන්න දඟලනවා.
එතකොට ඔන්න ඔය අන්ත දෙකටම මැදිනුයි අන්ත දෙකම ඉක්මවලයි බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කළේ.
මේනුත් අපට පෙන්නනවා සැඬ වතුරක් පිළිබඳ ධර්මතාවයි මෙතනක් තියෙන්නේ.
මුළු මහත් සංසාරයේම දියවැලක්.
එහෙම නැත්නම් සැඬ වතුරක් හැටියට ගත්තොත්
එයින් එතර වීමට සීරුවෙන් අර විදිය සියු ප්‍රයත්න වැඩිය යුතුව තිබෙනවා.
අපි ඒ වගේම අර පටිච්චසමුප්පාද ධර්මය ගැන විග්‍රහ කරන අවස්ථාවල මුල් දේශනාවලදීම
ඒ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීම පහසු වීමට දියසුලියක උපමාව ගත්තා.
ඒ දියසුලියම අපි නැවතත් මතු කරගත්තොත්
ඒ දියසුලිය අනුව කල්පනා කරලා බලනවා නම්
ඒ අනුව අපිට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර ප්‍රවාහයට අහුවෙලා විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙන එකයි සාංසාරික සත්‍යයේ ස්වභාවය.
අවිද්‍යාව එහෙම නැත්නම් විපල්ලාස කියලා කියන්න පුළුවන්. අනිච්ච නිච්ච සංඥා දුක්ඛ සුඛ සංඥා ආදී වශයෙන් සතර විපල්ලාස නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා විපරීත අදහස් නිසා සංස්කාර ප්‍රවාහයක් ගලාගෙන එනවා.
ඒ සංස්කාර අර විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙනවා.
ඕකයි දියසුලිය.
මේ විදිහට දියසුලියක් කරකැවෙනකොට දැන් සාමාන්‍යයෙන් දියසුලියක් තිබෙන තැනකට පොඩි කොළයක් දැම්මත් ඒකත් කරකැවෙනවා.
අන්න ඒ වගේ මේ මුළු මහත් සංසාරයේම ස්වභාවය අර ද්වේතා.
ඒක නිසාම මේ මිදීමත් සියුම් ප්‍රයත්නයකින්ම කළ යුත්තක් වෙනවා.
සියුම් මන්දමට ඒ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙනවා.
මේ නිසා තමයි මෙතන අපපතිත්තං අනායුහං ආදී ඒ පද දැක්වේ.
අර අන්ත දෙකට යන්නේ නැතිව රැඳී සිටින්නේ නැතිව ඒ වගේම දඟලන්නේ නැතිව අර සැඬ පහරින් එතෙර වීමයි.
දැන් මෙන්න මේ විදිහට මේ අන්ත දෙක අතහැරලා මැදුම් පිළිවෙතකින් මේ විමුක්තිය ලබා ගත යුතුයි කියලා ප්‍රකාශ කරනකොට
ඒ කාලයේ සිටි අන්තවාදී දෘෂ්ටිගත් අය බුදුරජාණන් වහන්සේට නොයෙකුත් විදිහේ
උපහාසාත්මක වචන ප්‍රකාශ කළා.
එහෙමනම් ඔබ ප්‍රකාශ කරන්නේ මහා මුලා පිළියේ ධර්මයක් කියලා.
එබඳු අවස්ථාවක් අපට හමු වෙන සුත්තනිපාතී අටක වගේ මාගන්ධ්‍ය සූත්‍රය.
මේ මාගන්ධිය සූත්‍රයේදී මාගන්ධිය බ්‍රාහ්මණය බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අජ්ජත් සම්තීති යමේත මත්තං කතනු දීරේහි පවේදිතං. අධ්‍යාත්ම ශාන්තිය කියලා යම්කිසි කාරණයක් යම්කිසි දෙයක් ලෝකයේ තියෙනවද ඒක ධීරයන් ප්‍රඥයෙන් කොයි ආකාරයකින්ද ප්‍රකාශ කරන්නේ? මේ අධ්‍යාත්ම ශාන්තිය කොයි ආකාරයකින්ද ලබා ගන්න කියන එකයි ප්‍රශ්නය. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මෙන්න මේ විදිහයි. නදිට්ඨියා නසුතියා නඥානීන සීලබ්බතේනාභි විසුද්ධිමා. අදිට්ඨියා අසුතියා අඥාන අසීලතා අබ්බතා නෝපිතේන. ඒතේ ච නිසජ්ජ අනුග්‍රහාය සන්තෝ අනිස්සාය භවං ජප්පි. නදිට්ඨියා නසුතියා නඥානී. දෘෂ්ටියනුත් නොවේ ශ්‍රුතියනුත් නොවේ. ශ්‍රුති කියලා කියන එක අපි ගනිමු උද්ගත්කම කියලා. ශ්‍රුති කියන කියලා කියන්නේ කණින් අහලා ලබා ගන්නට දැනුම. එතකොට දෘෂ්ටිනුත් නොවේ, උගත්කමිනුත් නොවේ, ඥානිනුත් නොවේ, සීලේනුත් නොවේ, ප්‍රතේනුත් නොවේ විසුද්ධියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ පද දෙකෙන් කියවෙනවා මහ බුදුම කියමනක්. අදිට්ඨිය, අසුතිය, අඥාන, අසීලත, අබ්බත, නෝපිතිය. දෘෂ්ටිය නැතිව, ශ්‍රුතිය නැතිව, ඥානිය නැතිව, සීලය නැතිව, ප්‍රතිය නැතිව මේ කිනුත් නොවේ විසුද්ධිය ලබන. අන්තිම වද දෙකෙන් කියවෙන්නේ ඒතේච නිස්සද්ද. මේ හැම එකක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව සන්තෝ ශාන්ත වූ පුද්ගල දෙම අනිස්සය කිසිවකට හේතු වෙන්නේ නැතිව කිසිවක් අල්ලගන්නේ නැතිව භවං නජප්පි භවයක් ප්‍රාර්ථනා නොකරන්නේ. මේ පිළිතුර දුන්නාම අර මාංගන්ධිය බ්‍රාහ්මණයට මේක තේරුම් ගන්න බැහැ. පහලිකා විදිහේ ගාථාවක් වගේ මේ බ්‍රාහ්මණය ළඟ ප්‍රකාශ කරනවා. නෝචේ කිර දිඨියා නසුතියා නඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ. අදිඨියා අසුතියා ඥානා අසීලතා අබ්බතා නෝපිතේන. මන්නේ මහ මෝමුහමේව ධම්මං. දිඨියායේ පච්චේති සුද්ධි. හොඳයි, ඔබ කියන හැටියට දිඨියෙන්වත් සුතියෙන්වත් ඥානෙන්වත් සීලෙන්වත් ප්‍රතේන්වත් විසුද්ධියක් නැහැ. ඒ වගේම දිට්ඨියක් නැතිව දිට්ඨියෙන් තොරව, සුතියෙන් තොරව, සීලයෙන් තොරව, ප්‍රතේන් තොරව මේවායි තොරවත් විසුද්ධියක් නැහැ. එහෙම කියනවා නම් මන්නේ මහ මෝමුහ මේව ධම්ම. එහෙමනම් මට හැඟෙන්නේ ඔබේ ධර්මයේ මහ මුලාවක්. මොකද දිට්ඨියකේ පත්‍යන්ත සුද්ධිය. ඇතම් ශාස්ත්‍රවල දෘෂ්ටියෙන්වත් සුද්ධිය තියෙනවා කියලා ප්‍රකාශ. දැන් මෙතෙන්දී යමක් කියන්න සිද්ධ වෙනවා. පාඨාන්තර පිළිබඳ ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා. ඒක නම් සුළු දෙයක්. මේ ගාථා දෙකෙන් අපි ගත්තේ විසුද්ධි කියන වචන. සමහර ඒවායි තියෙනවා සුද්ධි කියන වචන. නසුද්ධිමා. එතන වඩාත් අර්ථාන්විත හැටියට පේන්නේ විසුද්ධි කියන එක. නසුද්ධිමා කියලා සමහර මුද්‍රණවල තියෙනවා. ඒ කොයි එක හරි එතකොට මේ ගාථා දෙක පිළිබඳ විග්‍රහයේදී අටුවාව තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශනයේ. ඒ කියන්නේ දිට්ඨියෙන් සුතියෙන් ඥානියෙන් සීලෙන් ප්‍රතියෙන් විසුද්ධියක් ඇතැයිද නොකියමි. දිට්ඨිය නැතිව සුතිය නැතිව ඥානිය නැතිව සීලය නැතිව ප්‍රතිය නැතිව ලියනුත් විසුද්ධියක් නැතැයි නොකියමි කියන ඒ ප්‍රකාශනය අටුවාව තෝරන්නේ කොහොමද? අර මුල් පද දෙකෙන් කියවෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැන. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා ශ්‍රුති, මිත්‍යා ඥාන, මිත්‍යා සීල, මිත්‍යා ප්‍රතිය ඒවයින් විසුද්ධියක් වෙන්නේ නැත. දෙවෙනි පද දෙකෙන් කියන්නේ සම්මාදිට්ඨි පක්ෂේ වූ ධර්මය. ඒ කියන්නේ අපේ මගේ සම්මාදිට්ඨි පක්ෂය වන දිට්ඨියෙන් ඥානයෙන් සීලබ්බතෙන් ඒ වයින්නේ විසුද්ධිය ඇති වෙන්නේ කියලා. එහෙම ගත්තොත් නම් මේ ගාථාවේ තියෙන ඉක්තාමත්ම සියුම් වර්ගය යටපත් වෙනවා. එහෙමනම් අර බ්‍රාහ්මණයට ඒක ප්‍රශ්නයකුත් වන්නේ නැහැ. මාගන්ධිය බ්‍රාහ්මණයට පටලැවිල්ලක් ඇති වෙන හේතුවක් නැහැ. මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ මේක මහ මුලාවක් කියලා. ඒ කියමනේ පරස්පර විරෝධීත්වයක් පෙනු නිසා මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ මේක මහ මුලාවක් කියලා. ඒ කියමනේ පරස්පර විරෝධී කියමනක් වගේ පෙනුන නිසා මුල් පද දෙකෙන් කියවෙනවා මේවයි විසුද්ධියක් නැහැ කියලා. ඊළඟට කියනවා ඒව නැතිවත් බැරියි. එතකොට මෙතන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා දෙකකට බෙදන්න බෑ. එහෙම කියනවා නම් අනිකුත් ශාස්ත්‍රවලුන් කියන්නේ කොහොමද? ඔබේ දෘෂ්ටිය නොවේ මගේ දෘෂ්ටිය, ඔබේ ශ්‍රුතිය නොවේ මගේ ශ්‍රුතිය. මේ විමුක්තිය ලබා ගන්න පුළුවන්. එහෙම කතාවක් නෙවෙයි බුදුරජාන් වහන්සේ මෙතෙන් ප්‍රකාශ කළේ. එතකොට මෙතන කියවෙන්නේ සම්මාදිට්ඨියට අනුව බුදුරජාන් වහන්සේ දැක්වූ බෞද්ධ ප්‍රතිපදාවට අනුව දික්ඛිය ඇතිවද්ද නැතිවද්ද වගේ මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකාන්ත වටිනාකමක් නැහැ. නැවතත් අපි එන්නේ අර වචන දෙකට ප්‍රායෝගික සාපේක්ෂ. යම් කිසි අර්ථයක් ඉෂ්ට කරගන්නවා මිසක් ඒකේ ඒකාන්ත වටිනාකමක් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ දිට්ඨියෙන් සුතයෙන් ඥානයෙන් සීලයෙන් ප්‍රතියෙන් මම විසුද්ධියක් ඇතැයි නොකියමි. ඒ වගේම දිට්ඨිය නැතිව ශ්‍රුති ආදී නැතිව සුද්ධියක් ඇතැයි නොකියමි. මෙතන බැලු බැල්මට පරස්පර විරෝධී බවක් පේනවා. නමුත් මෙතන මධ්‍යම ප්‍රතිපදාවයි ප්‍රකාශ කරන්නේ. ඒ වායේ ඒකාන්ත වටිනාකමක් නැහැ. සීමිත වූ එක්තරා සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. ඔන්න ඔය කාරණේ අපිට ගන්න වෙන්නේ මේක. දැන් මෙතන කියවෙන මේ කියන ආධ්‍යාත්ම ශාන්තිය වෙන එකක් නෙවෙයි අනුපාද අපරිනිබ්බාණයමයි. ඒ බව හෙළිවෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවේ අවසාන පදේ. ඒකේ කිනිස්සජ අනුග්‍රහය සම්තෝ අනිස්සය භවන්නේ ජප්පේ. මේ හැම දෙයක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නේ කියන්නේ. අනුග්‍රහය කියන්නේ අර අනුපාදා කියන අදහසමයි. උපාදානයක් නැති බව. අනිසිතෝ ළඟට හේතු වෙන්නේ නැති අනිසිත කියන වචනේ අපිට කලින් හමු වුණා. නිවන ගැන කියනකොට. නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. යම්කට හේතුන් නැතට සැලවීමක් එහෙම නැතිනම් චලිතයක් තියෙනවා. යම්කට හේතු නොවුන තැනට එවන්නක් නැත. ඒ කියන්නේ අනුපාදා தත්ත්වය. අනිසය භාවනේ தත්ත්වය. ඒ වගේම භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේක එකක් අල්ලගත්තනම් මේක භවයක් වෙනවා. මේ අල්ල ගැනීම උපාදානයේ ඇතිතාවක් භවයක් තියෙනවා. උපාදානයේ යම් තැනකද භවයක් ඇතිවෙනවා. එතකොට මෙන්න මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන්. නැවතත් අපට සිහිපත් කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ මේ ධර්මයන් අල්ල ගන්න ඕන වැලි පිහිය මදින්න වගේ. මේ හැම එකක්ම වැලි පිහිය මදින්න අල්ලගත්තා වගේ විසිකරන ලෑස්තියලා අල්ල ගන්නවා. එහෙම දෙයක් මේ වැඩේ කරනවා ඊළඟට අතහැරෙනවා. අන්නේ ධර්මතාවයි මේ සූත්‍රෙම පිළිවෙන්නේ. මේ කාපට තවදුරටත් පැහැදිලිව ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන සූත්‍රයකට අපි ඊළඟට එනවා. මජ්ක්‍ධිම නිකායේ රතිනීත සූත්‍රය. දැන් මේ මාගන්ධිය සූත්‍රයේ කියාපු කාරණේ තේරුම් ගැනීමට අපහසු නම් ඔන්න හොඳට හෙළි වෙනවා රතිනීත සූත්‍රය. මෙදුන් සංගි බ්‍රාහ්මණිකුත් එක්ක කරන මාධ්‍යයක් හැටියට නොවේ රතිනීත සූත්‍රයේ සාකච්ඡාව ඉදපත් කිරීමේ. මේ ශාසනයේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා හැටියට සැලකෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, පුන්නමන්තානිපුත්‍ර ස්වාමීන් වහන්සේ අතරයි සාකච්ඡා. මේ රතිනීත ප්‍රතිපදාව ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපදාව ගැන සැකයක් ඇති නිසා නොවේ, අර මාගන්ධියල සඳහා. ලෝකයේ ඉන්න අර විදිහේ මාගන්ධියල සඳහා. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රායෝගික සාපේක්ෂ ස්වභාවය ගැන අවබෝධයක් නැති අය සඳහායි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීර්ඝ ප්‍රශ්න මාලාවකින් මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නේ මේ සූත්‍රය. අපි මේ සූත්‍රයේ දක්වන කාරණා තේරුම් ගැනීම පහසු වීමට කොටස් තුනකට බෙදලා මේ සාකච්ඡාව ඉදිරිපත් කරන්න උත්සාහ කරමු. පළමුවෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුන්නමන්තානිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අසන ප්‍රශ්නය. සීල විසුද්ධත්ථං කෝ ආවසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති. එවැනි භාග්‍යතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්ය වාසයේ වසනු ලබන්නේ සීල විසුද්ධිය සඳහාද? නොහිදං ආවසෝ. නැත එවැනි කියලා පුන්න ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊළඟට අහනවා, එහෙනම් චිත්ත විසුද්ධිය සඳහාද? නැත. ditthi visuddhiya sandahada? ඒත් නැත. කංකා විතරණ විසුද්ධිය සඳහාද? ඒත් නැත. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා, "කිමත්ථං කරහියාවසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති." හොඳයි, එහෙනම් මෙවැනි කුමක් සඳහාද භාග්‍යතුන් වහන්සේට බ්‍රහ්මචර්ය වාසය කරන්නේ? අනුපාදා පරිනිබ්බානත්තං ආවසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති. කිසිවක් කල්ලා නොගෙන පිරිනිවීම සඳහායි
භාග්‍යවතුන් වහන්සේ වෙත මේ බ්‍රහ්මචර්ය වාසය වසන්. ඔන්න එතකොට මේ සාකච්ඡාවෙන් පළමුවෙනි කොටස හැටියට ඉදිරිපත් කිරීමේ අර එක එකක් සඳහාවත් නොවේ බ්‍රහ්මචර්ය වාසය. අනුපාදා පරිනිබ්බාන නම් වූවක් සඳහා. මොකක් නම් අනුපාදා පරිනිබ්බාන නම් වූ දෙයක් සඳහා. ඔන්න ඊළඟට දෙවන කොටස හැටියට අපි ඉදිරිපත් කරන සාකච්ඡාවේදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර මාගන්ධිය ඇසුව වගේ මෙතන තිබෙන පරස්පර විරෝධී ස්වභාවය මතු කරලා දෙනවා. බැලු බැලමට ටිකක් තේරුම් ගන්න අමාරු තැනකුත් මෙතන තිබෙන බව. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිවෙලින් අහනවා, "කින්න කෝවසෝ සීල විසුද්ධි අනුපාදා පරිනිබ්බාන?" එහෙත් මේ සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණය කියලා කියන්නේ නැත. ඒක නොවේ. ඇයි අනුපාදා පරිනිබ්බාණයක් ගැන අතන කියමුනානේ. ඒ නිසා සීල විසුද්ධියමද අනුපාදා පරිනිබ්බාණය? නැත. චිත්ත විසුද්ධියද? ඒත් නැත. ධිට්ඨි විසුද්ධියද? ඒත් නැත්. ওই විදිහට අහනවා ඥාන දර්ශන විසුද්ධිය දක්වා. ඒකක්වත් නොවේ අනුපාදා පරිනිබ්බාණ. එහෙම ප්‍රකාශ කළාම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊළඟට ඉවසනවා. කිම්පනාවසු අඤ්ඤත්‍රිමේහි ධම්මේ අනුපාදා පරිනිබ්බාණං. කිමින් දැවැත්නි මේ කියවපු ධර්මයන් හතම අතහැරලා මේ හතෙන් පිට මේවා නැතිව මේවායින් තොරව අනුපාදා පරිනිබ්බාණයක් තියෙනවද? ඒකටත් නැති කියලා කියනවා. උන් එතකොට දැන් ප්‍රශ්නේ බැලු බැලමට පරස්පර විරෝධී තත්වයකට වගේ ඇවිල්ලා. ඊළඟට තුන්වෙනිව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විමසනවා අර කලින් කළ සාකච්ඡාව ගැනද? දැන් තියෙනවනේ සාමාන්‍යයෙන් පුනරුක්ති වශයෙන්, එහෙම නැතිනම් නැවත උච්චාරණය කරන ක්‍රමයක් තියෙනවනේ. සම්පිසි කෙනෙකුගේ පරස්පර විරෝධී බව පෙන්වුම් කිරීමත් ඒක නැවතත් කියනවා. ඇවැත්නි මම ඔබෙන් මෙහෙම ඇහුවා. ඇහුව ප්‍රශ්නෙට ඔබ ඒකටත් නැහැ කිව්වා. මේකටත් නැහැ කිව්වා. ඊළඟට ප්‍රශ්න කරනවා, "යථාගතම් පනාවුසෝ ඊමස්ස බාධිතස් සත්තෝ දත්තබ්බෝ." එහෙමනම් කොහොමද ඇවැත්නි මම ඔබේ කයි කතාව තේරුම් ගන්නේ? අර මාගන්ධිය වගේ තදින් කිව්වේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්නා තේරුම් ගන්න බැරිද? කොහොමද වෙන්නේ ඔබේ මේ කතාව මම තේරුම් ගන්නේ? සීල විසුද්ධිය ආදි මේ එකක්වත් නෙවෙයි අනුපාදා පරිනිබ්බාන. ඊළඟට මේ වයින් තොරව අනුපාදා පරිනිබ්බානෙකුත් නැති කියලා කියනවා. ඔන්න තුන්වෙනි කොටස හැටියට අපි දක්වන එකෙන් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවා පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක මෙහෙමයි ඉදිරිපත් කරන්නේ. සීල විසුද්ධින් චේයාවුසෝ භගවා පරිනිබ්බාණං පඤ්ඤාපිස්ස සෝපාදානං ඊව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපිස්ස. එවැනි සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයයි භාග්‍යවතුන් වහන්සේ දක්වනවා නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිබ්බාණයක් හැටියට දැකීමක් වෙනවා. සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයයි කිව්වොත් එතන උපාදාන සහිත පරිනිබ්බාණයකුයි තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ එක පැත්තක් ඒකෙන් විසඳනවා. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. අඤ්ඤත්‍රිමේහි ධම්මේ අනුපාදා පරිනිබ්බාණං අභවිස්ස පුතුජ්ජනෝ පරිනිබ්බාය. පුතුජ්ජනෝ හි ආවසෝ අඤ්ඤත්‍රිමේහි ධම්ම. මේ ධර්මයන්ගෙන් තොරව පිරිනිවීමක් ඇතිවෙනවා නම් පුතුජ්ජනයා පිරිනිවිලා ඉවරයි. නිවන් දැකලා ඉවරයි. මක් නිසාද? පුතුජ්ජනයාට මේ එකක්වත් නැහැ. උන් එතකොට අපිට පේනවා මෙතන මේ ප්‍රශ්නේ සියුම් බව. අර එකක්වත් අනුපාදා පරිනිබ්බාණයයි නොකියු පමණට ඒවා ඉවත් කරන්නත් අපි කල්නොත් සඳහන් කරලා තියෙන අලගද්දූපම සූත්‍රයේ ඒකේ උපමා දෙකක්ම තියෙනවා. පහුරේ උපමාවයි නයාගේ උපමාවයි. පහුර කරගහගෙන යෑම ඒකාන්තය. නයාගේ වලි ගෙන්නැල්ලි මාණිකාන්තය. මේ කිසි එකක් වැඩක් නැහැ කියලා ඇල්ලුවොත් ඒක නයාගේ වල් ගෙන්නැල්ලුවා වගේ. ඔන්න ඒ දෙකට අතරේ මේ මැදුම් පිළිවෙත තියෙනවා. ඒකයි මෙතෙන්දි මතුවේ. එහෙමනම් පුතග්ජනයත් නිවන් දැකලා ඉවරයි. ඇයි අරව මොකුත් නැහැ නේ පුතග්ජනයට? ඊළඟට මේ කාරණය තවත් පැහැදිලි කර දීමට පුණ්‍ය ස්වාමීන් වහන්සේ අර රත් උපමාව ඉදිරිපත් කළා. ඒක බොහොම ප්‍රකට උපමාවක්. අපි කෙටියෙන් සඳහන් කළොත් පසේනදී කුසල් රජුරෝ සැවැත් නුවර වාසය කරන අවස්ථාවේ ශාගියත නුවර හදිසි කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. ඒ ගමන් මාර්ගයේ කඩින් කඩ රත හතක් නවත්තලා තියෙනවා. රථ විනීත කඩින් කඩ දීම සඳහා පුහුණු කළ රථ හතක් වෙන්න ඕනේ අශ්ව රථ. එතකොට ඉක්මනට යන්න ඕන නිසා රජතුමා එක රථයකට නගිනවා. ඒකෙන් දෙවෙනි රථයට ලං වෙනවා. පළමු රථය අතහරිනවා. දෙවෙනි රථයට නගිනවා. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථයට තියෙන තැනට යනවා. දෙවෙනි රිය අතහරිනවා. තුන්වෙනි රියට නගිනවා. ওই ආකාරයට ගිහිල්ලා
හත්වෙනි රතෙන් සාකේත නගර ద్వාරයට පැමිණේ. එතනට පැමිණියාම නෑහිතවතුන් ආදී රජුගෙන් අහනවා, "මහරජා, මේ රතෙන්ද සාකේත නුවරට පැමිණියේ?" එතකොට මේ රතෙන් කියලා කියන්නත්, රත හතින්ම කියලා කියන්නත්, ඒකාන්ත වශයෙන් කොසල් රජතුමාට පිළිතුරු දෙන්නට. ඒ නිසා මුළු කතාවම සම්පූර්ණයෙන්ම කියන්න වෙනවා. සමසරත් නුවරින් එක රදෙකින් පිටත් වුණා. ඒකෙන් ඇවිල්ලා දෙවෙනි රතේ ලඟ වුණා. පළමු වෙන අතහැරියා දෙවෙනි රතේ නම් ඒ විදිහට ඒ සිද්ධිය සම්පූර්ණ කියartifactId. ඒ උපමාව ඉදිරිපත් කරලා ඊළඟට ඒක හකුළු වල දක්වනවා මේ ධර්මකාරණේ පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ.
ඊවමේව කෝ ආවුසෝ
සීල විසුද්ධි යාවදීව චිත්ත විසුද්ධත්තා, චිත්ත විසුද්ධි යාවදීව චිත්ත විසුද්ධත්තා, චිත්ත විසුද්ධි යාවදීව කංඛා විතරණ විසුද්ධත්තා, කංඛා විතරණ විසුද්ධි යාවදීව මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධත්තා, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි යාවදීව ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධත්තා, පටිපදා ඥාන දර්ශන විසුද්ධි යාවදීව ඥාන දර්ශන විසුද්ධත්තා, ඥාන දර්ශන විසුද්ධි යාවදීව අනුපාදා පරිනිබ්බානත්තා. අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවුසෝ භගවති ධම්මචර්යං උස්සති. අන්නේ විදිහටම සීල විසුද්ධියේ හුදේ යාවදේව කියන වචනේ මෙතන හුඟක් වැදගත් වෙනවා. යාවදේව කියලා කියන්නේ හුදේ සීල විසුද්ධියේ හුදේ චිත්ත විසුද්ධිය සඳහා, චිත්ත විසුද්ධියේ හුදේ ditthi විසුද්ධිය සඳහා, ditthi විසුද්ධියේ හුදේ සංඛා විතර විසුද්ධිය සඳහා. මේ හුදේ කියලා කිව්වේ අන්න අර ප්‍රායෝගික සාපේක්ෂ අර්ථය මතු කරන්න. අර රත පිළිබඳ උපමාවත් එක ගත්තොත් සීල විසුද්ධියෙන් ලැබෙන ජවය උඩයි චිත්ත විසුද්ධිය ගොඩනගන්නේ. චිත්ත විසුද්ධියෙන් ලැබෙන ජවය පිහිට කරගෙනයි ditthi විසුද්ධිය ගොඩනගන්නේ. මේ එකක්වත් සම්පූර්ණයෙන් ඉවත් කරනව නොයි අර පුතග්ජනය වගේ. මෙතන පෙන්නුම් කරනවා එක්තරා විදිහක හේතුඵල ඥානය. මේක තුළින් අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කළේ කුමක්ද? අමුතු දෙයක් නෙවෙයි. මේ ලෝකයේ පවතින විමුක්තිය සඳහා උපකාර වන එක්තරා ධර්ම පරම්පරාවක් මතු කරලා දුන්නා. මේ වහරියට එකකින් එකකට පිහිට කර ගන්නවා මිස එකක්වත් අල්ලා ගැනීමක් නෙවෙයි. අර උපදීන් පිළිබඳවත් නිර්පදි සත්‍ය පිළිබඳවත් වෙනස තියෙන්නේ මේක. උපදීන් නම් එකතු කරලා ගොඩ ගසා ගන්නවා, හරකසා ගන්නවා. සාංශාරික වශයෙන් උපදීපාග වෙන දෙන පින්කම් ආදිය කරනකොට ඒවා ගොඩ ගසා ගන්නවා, ක්‍රෂ් කර ගන්නවා. නිර්පදි සත්‍ය සඳහා තියෙන්නේ බඳු ප්‍රතිපදාවක් නෙවෙයි. එකකින් එකකට උපකාර ලබාගෙන ඒකෙන් තවත් එකකට ওই විදිහට අර රතවිනිත උපමාව අනුව අර එකක්වත් අල්ලගන්නේ. සීල විසුද්ධිය අල්ලගන්නේ නැහැ. චිත්ත විසුද්ධිය අල්ලගන්නේ නැහැ. ධිති විසුද්ධිය අල්ලගන්නේ නැහැ. ඥාන දර්ශන විසුද්ධිය පවා අල්ලගන්නේ නැහැ. මේ ඔක්කොමකින් බෙන්ුණාට පස්සේ සිවුම්ම තත්වයට ආවට පස්සේ අනුපාදා පරිනිබ්බාන. කිසිවක් අල්ලාගන්නේ නැති පිරිනිවීමක්. මේක තමයි මේ ධර්මයේ සියුම්ම කාර්ය.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස් කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.